අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
අයිබෝවන් ආදරණීය දුවේ පුතේ අපි අද රුහුණු සේවය ගුවන් විදුලියේ විකාශනය කරන ගුරුගෙද රේඩියෝ ඉස්කෝලේ වැඩසටහනින් පදාර්ථ ව්‍යුහ පාඩමේ ප්‍රධාන ලෝහ මූලද්‍රව්‍ය කීපයක් සම්බන්ධව අලෝහ මූලද්‍රව්‍ය කීපයක් සම්බන්ධව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම ගාල්ල අධ්‍යාපන කලාපේ විද්‍යා ගුරුපදේශක එම් කීර්ති ජයලත් දුවේ පුතේ 10 ශ්‍රේණි විෂය නිදේශයට අදාළව දැන් ඔබ මේ වන විටත් ලෝහ ගැන සාකච්ඡා කළා අලෝහ ගැන සාකච්ඡා කළා එබැවින් භෞතික ගුණ රසායනික ගුණ ගැන සාකච්ඡා කළා. ඒ අනුව අපේ විෂය නිදේශයට අඩංගු වෙනවා ප්‍රධාන මූලද්‍රව්‍ය ලෝහ මූලද්‍රව්‍ය දෙකක් සම්බන්ධව සවිස්තරාත්මකව ඉගෙන ගන්න. ඒ තමයි එකක් සෝඩියම් අනිත් එක මැග්නීසියම්. අපි මේ මූලද්‍රව්‍යවල ගුණ ඒ වගේම භාවිත ගැන විශේෂයෙන් සාකච්ඡා කරන්න වෙනවා. මුලින්ම අපි සෝඩියම් ලෝහය පිළිබඳ විමසා බලමු. සෝඩියම් ලෝහය ගත්තාම දුවේ පුතේ ආවර්තා වගුවේ පළවෙන කාණ්ඩයට අයත් ප්‍රබල ලෝහ මූලද්‍රව්‍යයක් වෙනවා. මෙයා අධික ප්‍රතික්‍රියාශීලී මූලද්‍රව්‍යයක්. මෙයාගේ ප්‍රතික්‍රියාශීලී බව නිසාම මෙයා හුඟක් වෙලාවට නිදහසේ පවතින්නේ නැහැ මේ සෝඩියම්. ඒ නිසා සෝඩියම් අපි විද්‍යාගාරේ තබන්නේ ඔක්සිජන් එක්ක නොගැටෙන ආකාරයට. ඔක්සිජන් එක්කලා ප්‍රතික්‍රියා නොවන ආකාරයට. ඒ නිසා අපි විද්‍යාගාරේ සෝඩියම් ලෝහය වාතය සමග නොගැටෙන පරිදි භූමි තෙල්වල නැත්තම් පැරපින් තෙල්වල ගබඩා කරනවා. සෝඩියම් ගත්තට පස්සේ සෝඩියම් වල දිස්නයක් නැහැ. නමුත් භූමි තෙල්වලින් එළියට අරගෙන සෝඩියම් කැවැල්ලක් පෙට්‍රි දිස්සයක දාලා පිහියකින් කැපුවහම එහි පෘෂ්ඨය රිදී පාට දිස්නයක් තියෙනවා. අපි එහෙමනම් සෝඩියම් ලෝහයේ භෞතික ගුණ පිළිබඳව සාකච්ඡා කරමු දුවේ පුතේ. සෝඩියම් කැබැල්ලක් පීයකින් කපන්න පුළුවන් තරම් මෘදු ලෝහයක්. ඒ වගේම ජලයට වඩා ඝනත්වය අඩු නිසා ජලය මත පාවෙනවා. ඒ වගේම විද්‍යුත් හා තාප සන්නායක ගුණ පෙන්වනවා. සෝඩියම් ලෝහය ගත්තහම සෝඩියම් ලෝහයේ විශේෂ රසායනික ගුණ තියෙනවා. සෝඩියම් ලෝහය වාතයේ තියෙන ඔක්සිජන් එක්කලා දැඩි ප්‍රතික්‍රියාශීලී බවක් දක්වනවා. එහෙම වෙලා සෝඩියම් ඔක්සයිඩ් හදනවා. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕන ඔබ පාසල් විද්‍යාගාරයේදී සෝඩියම් ජලය සමග ප්‍රතික්‍රියා කිරීම නිරීක්ෂණය කරන්න ඇති පහළ ශ්‍රේණිවලදී. සෝඩියම් කැබැල්ලක් අරගෙන සිසිල් ජලය සහිත බේසමකට දැම්මට පස්සේ මුම්පියල්ලක් වගේ සෝඩියම් කැබැල්ලක් මෙය සූහඬක් නම්මමින් ජලය මත පාවෙමින් එහා මෙහා ගමන් කරනවා. සමහර වෙලාවට ඔබට මෙහි කහපාට දැල්ලක් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ නිසා විද්‍යාගාරයේදී මේ සෝඩියම් ජලය සමග ප්‍රතික්‍රියා කිරීමේදී සූහඬක් නම්මමින් පිටවෙන්නේ හයිඩ්‍රජන් වායුවයි. මේ හයිඩ්‍රජන් වායුව ක්‍රමානුකූලව රැස් කරගත්තොත් අපිට පරීක්ෂා කරලා බලන්නත් පුළුවන්. ඒ වගේම සෝඩියම් ලෝහය තනුක හයිඩ්‍රෝක්ලෝරික් අම්ලය වගේ අම්ල සමග වේගයෙන් ප්‍රතික්‍රියා කළා ලෝහයේ ලවණ සාදමින් හයිඩ්‍රජන් වායුව පිටකරනවා. නමුත් මේ වගේ ප්‍රතික්‍රියා ඉතාමත් අනතුරුදායක නිසා පාසල් විද්‍යාගාරයේදී අත්හදා බැලීම් කරන්නේ නැහැ. සෝඩියම් ලෝහය ගත්තට පස්සේ මෙහි භාවිත රාශියක් තියෙන දුවේ පුතේ. ඔබ දන්නවා මම්මාවත්වල ඇවිදිනකොට සමහර විදුලි ලාම්පු කහපාට ආලෝකයෙන් යුක්ත වෙනවා. ඒකට හේතුව තමයි කහපාට ආලෝකය ඇතිවෙන්න මේ සෝඩියම් ලෝහය භාවිතා කිරීම. ඒ වගේම ඇඳුම් ගත්තාම ඩෙනිම් කලිසම් ප්‍රති වර්ණගැන්වීමට ඉන්ඩිගෝ සායම් හදන්න ගන්නවා සෝඩියම්. සංරිදී වගේ ලෝහ නිස්සායන්දී අවශ්‍ය සෝඩියම් සයනයිඩ් සෑදීමට ගන්නවා. ඒ වගේම සන්රසය සෑදීමට සෝඩියම් ගන්නවා. ටයිටේනියම් වගේ ලෝහවල සංයෝගවලින් ලෝහය වෙන්කර ගැනීමටත් සෝඩියම් යොදා ගන්නවා භාවිතයක් හැටියට. දැන් අපි විද්‍යාගාරයේ තියෙන තවත් ප්‍රබල ලෝහයක් තමයි මැග්නීසියම්. දුවේ පුතේ අපි මැග්නීසියම් පිළිබඳවත් විමසා බලමු. මැග්නීසියම් ප්‍රතික්‍රියාශීලී සැහැල්ලු ලෝහයක්. මේවා වාතයට විවෘතව තියෙනකොට ඉක්මනින් මලින වෙනවා. මලින වෙනවා කියන්නේ දුර්වර්ණ වෙනවා, දිස්නේ නැති වෙනවා. මැග්නීසියම් ලෝහය වාතයේ තියෙන ඔක්සිජන් එක්කලා ප්‍රතික්‍රියා වුණාම දුවේ පුතේ මැග්නීසියම් ඔක්සයිඩ් හදලා හිම තත්ත්වය ඇති වෙන්නේ. මේ මැග්නීසියම් කෑල්ලක් අරගෙන අපි විද්‍යාගාරයේදී ක්‍රියාකාරකමක් කරන්න කලින් වැනි කඩදාසියකින් පිරිමැදලා ඔක්සයිඩ් පටල ඉවත් කරනවා. එතකොට අපිට දිස්නයක් ගන්න පුළුවන්. එතකොට අපිට පිරිසුදු මැග්නීසියම් ලෝහය ලැබෙනවා. මැග්නීසියම් ලෝහය භෞතික ගුණ පිළිබඳව අපි කතා කරමු. මැග්නීසියම් ගත්තාම ජලයට වඩා ඝනත්වය වැඩි නිසා ජලය තුළ ලෝහය ගිලෙනවා. ඒ වගේම ඉහළ විද්‍යුත් සන්නායක ගුණ, තාප සන්නායක ගුණ පෙන්වනවා. දුවේ පුතේ අපි ඊළඟට මැග්නීසියම් ලෝහයේ රසායනික ගුණ සම්බන්ධව විමස බලමු. විද්‍යාගාරයේ මැග්නීසියම් ලෝහ කැබැල්ලක් අරගෙන වාතයේ රත් කරාම දීප්තිමත් සුදු දැල්ලක් ඇති කරමින් දැවි යනවා. එතකොට අපිට සුදු පාට කුඩක් ඉතිරි වෙනවා, නැත්තම් හැදෙනවා. මැග්නීසියම් ලෝහය ගත්තොත් අරගෙන සිසිල් ජලය සහිත පරීක්ෂණ නලයකට කැබැල්ලක් දැම්මොත් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මැග්නීසියම් කැබැල්ලක් අරගෙන උණු ජලය සහිත පරීක්ෂණ නලයකට දැම්මොත් ප්‍රතික්‍රියා කරනවා. කරලා අදාළ හයිඩ්‍රොක්සයිඩ් එක හදලා හයිඩ්‍රජන් වායුව අපිට ගන්නවා. ඒ වගේම මැග්නීසියම් ලෝහය උණු ජලයටත් වඩා වෙනස් ආකාරයට හුමාලයත් සමග හැසිරෙනවා. මැග්නීසියම් හුමාලය සමග ප්‍රතික්‍රියා වෙලා සුදු පාට මැග්නීසියම් ඔක්සයිඩ් හදනවා. ඒ වගේම හයිඩ්‍රජන් වායුව පිට කරනවා. මේක මැග්නීසියම් හැසිරෙන ආකාරය පිළිබඳව විශේෂයෙන් සඳහන් කරන්න ඕන. මැග්නීසියම් ලෝහය ගත්තාම මැග්නීසියම් ලෝහය තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය වගේ අම්ලයක ප්‍රතික්‍රියා කරලා ලවණ හදනවා, හයිඩ්‍රජන් වායුව පිට කරනවා. අපි එහෙමනම් ඊළඟට මැග්නීසියම් ලෝහය මොන මොන කටයුතු වලට අවශ්‍යදයි කියලා භාවිතා කරනවාදයි කියලා විමසා බලමු. මැග්නීසියම් ඖෂධ නිපදවීමට යොදා ගන්නවා. උදාහරණයක් හැටියට ආහාර ගත්ත විට ඇතිවන උදරාබාධ වලදී මිල්ක් ඔෆ් මැග්නීසියා අපි ලබා දෙනවා. ඖෂධයක් හැටියට ගන්නවා. එතකොට ඇලුමිනියම් සහ මැග්නීසියම් ලෝහ මිශ්‍ර කිරීමෙන් මැග්නීලියම් කියලා මිශ්‍ර ලෝහයක් හදනවා. මේ මිශ්‍ර ලෝහය ඉතා ශක්තිමත්, සැහැල්ලු, විකාදනයට හොඳින් ඔරොත්තු දෙනවා. ඒ නිසා මේවා ගුවන් යාන නිපදවීමට, රථවාහන කොටස් තැනීමට භාවිතා කරනවා. ලෝහ විකාදනයේදී ලෝහ ටික ටික දෙවි යනවා. එම ලෝහයට මැග්නීසියම් වගේ සක්‍රියතාව වැඩි ලෝහයක්, කැපවන ලෝහයක් සම්බන්ධ කරාම විකාදනය වළකිනවා. ඒ නිසා කැපවන ලෝහයක් හැටියට මැග්නීසියම් ලෝහය භාවිතා කරනවා. 10 ශ්‍රේණියේදී අපි දැන් ලෝහ සම්බන්ධව කතා කළා. ඒ වගේම සවිස්තරාත්මකව අලෝහ කීපයක් සම්බන්ධවත් ඔබත් සමග සාකච්ඡා කරන්න තියෙනවා. ඒ තමයි නයිට්‍රජන් වායුව ගැන, සල්ප කියන ඝන මූලද්‍රව්‍ය සම්බන්ධව, කාබන් කියන මූලද්‍රව්‍ය සම්බන්ධව ප්‍රධාන වශයෙන් වැඩිදුර තොරතුරු කතා කරන්න මෙම පාඩමෙන් මම බලාපොරොත්තු වෙනවා. අපි මුලින් නයිට්‍රජන් මූලද්‍රව්‍ය පිළිබඳ විමසා බලමු. නයිට්‍රජන් වායුගෝලයේ 78%ක් පමණ තියෙන ද්වි පරමාණුක වායුවක්. ඒ කියන්නේ නයිට්‍රජන් පරමාණුවක් තවත් පරමාණුවක් එක්ක සහසංයෝජ බන්ධනයකින් බැඳිලා තමයි ද්වි පරමාණුවක් බවට පත් වී තියෙන්නේ. ඒ වගේම ශාකා සත්ත්ව ප්‍රෝටීනවල සංකටකයක් හැටියට නයිට්‍රජන් පවතිනවා. ඒ වගේම පසේ නයිට්‍රේට් ඇමෝනියම් සංයෝග ලෙස නයිට්‍රජන් පවතිනවා. අපි එහෙමනම් මේ නයිට්‍රජන් වායුව මොන වගේද කියලා, අපිට භෞතිකව පේන්නේ කොහොමද කියලා ඒ භෞතික ගුණ පිළිබඳව සොයා බලමු. නයිට්‍රජන් වායුව වායුගෝලයේ 78%ක් පවතින බව සඳහන් කළා. මෙයට වර්ණයක් නැහැ, ගන්ධයක් නැහැ. ඒ වගේම දහන අපෝෂක වායුවක්, වාතයට වඩා සැහැල්ලුයි. ඒ වගේම මද වශයෙන් ජලයේ දිය වෙනවා. නයිට්‍රජන් වායුවේ රසායනික ගුණ පිළිබඳව අපි ඊළඟට විමසලා බලමු. නයිට්‍රජන් වායුව කියන්නේ ප්‍රතික්‍රියාශීලීතාවය ඉතා අඩු වායුවක්. නමුත් මෙයා ඉහළ උෂ්ණත්වවලදී ඔක්සිජන්, හයිඩ්‍රජන්, කාබන් වගේ මූලද්‍රව්‍යත් එක්කලා ප්‍රතික්‍රියා කරනවා. ප්‍රබල විද්‍යුත් චාපයක් හමුවේ, කියන අධි ඕල්ටියතාවයක් හමුවේ නයිට්‍රජන් වාතයේ ඇති ඔක්සිජන් එක්කලා ප්‍රතික්‍රියා කළා. නයිට්‍රික් ඔක්සයිඩ් හදනවා. ඒවා ඔක්සිකරණය වෙලා නයිට්‍රජන් ඩයොක්සයිඩ් හදනවා. අකුණු ගැසීමේ ක්‍රියාවලියේදී සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ දෙයක් දුවේ පුතේ. නයිට්‍රජන් හයිඩ්‍රජන් වායුව එක්කලා ප්‍රතික්‍රියා කළා විශේෂ තත්ත්වය යටතේ ඇමෝනියා වායුව හදනවා. පසුව මේවා නයිට්‍රජන් අඩංගු පොහොරක් හැටියට අපි භාවිතා කරනවා. අපි එහෙමනම් නයිට්‍රජන් වායුවේ භාවිත රාශියක් තියෙන ඒවායින් කීපයක් පිළිබඳ සොයා බලමු. කාර්මිකව ඇමෝනියා සාදා ගැනීම සාදාගෙන රසායනික පොහොර සාදා ගන්න නයිට්‍රජන් වායුව භාවිත කරනවා. නයිට්‍රජන් කියන්නේ අක්‍රිය වායුවක් නිසා විදුලි ලාම්පු පිරවීමට යොදා ගන්නවා. ඒ කියන්නේ විදුලි ලාම්පුවල ඔක්සිජන් වගේ සක්‍රිය වායුවේදී ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. නමුත් නයිට්‍රජන් අක්‍රිය වායුවක් නිසා මේ සඳහා යොදා ගන්නවා. සමහර ප්‍රතික්‍රියාශීලී රසායන ද්‍රව්‍ය ගබඩා කිරීමේදී ආවරණ වායුවක් හැටියටත් නයිට්‍රජන් වායුව භාවිත කරනවා. ඔබ දන්නවා දැනටත් ජනතාව අතර පවතින ක්‍රමයක් තමයි වාහනවල ටයර් පිරවීම සඳහා නයිට්‍රජන් වායුව යොදා ගන්නවා. ඒකත් එහි එක් භාවිතයක්. අලෝහ මූලද්‍රව්‍ය අතරින් අපට අධ්‍යයනයට තියෙන තවත් ප්‍රධාන මූලද්‍රව්‍යයක් තමයි සල්ප. සල්ප කියන්නේ ප්‍රධාන අලෝහයක්. ඒ වගේම සල්ප බහුරූපී ආකාර මූලද්‍රව්‍යයක් වෙනවා. මේවා බංගුරයි, කහපාටයි, ඒ වගේම ස්පටිකයක් හැටියටත් පවතිනවා. එහෙනම් අපි දැන් සල්පවල භෞතික ගුණ ගැන සොයා බලමු දුවේ පුතේ. සල්ප ස්පටික රූපී, කහපාටයි, ඒ වගේම බංගුරයි. සල්ප කැබැල්ලක් ජලයේ දැම්මට දිය වෙන්නේ නැහැ. ජලයේ අද්‍රව්‍යයි. නමුත් මෙය කාබනික ද්‍රාවකවල සුළු වශයෙන් දිය වෙනවා. අපි දැන් සල්පවල රසායනික ගුණ සම්බන්ධ විමස බලමු. සල්ප කැබැල්ලක් අරගෙන කෝවක තියලා අඬුවකින් රත් කරද්දී නිල් පැට දැල්ලක් සහිතව වාතයේ හොඳින් දැවෙනවා. නමුත් මේ වායුවක් නිසා අපිට රැස් කරගන්න අමාරුයි. මේ වායුව මල්පෙති විරංජනය කරන සල්ප ඩයොක්සයිඩ් වායුවයි. ඒ වගේම ලෝහ සල්පත් සමග ප්‍රතික්‍රියා කළා ලෝහවල සල්පයිඩ හදනවා. දැන් අපට සල්පවල භාවිත අවස්ථාවන් ගැනත් කතා කරන්න පුළුවන්. රබර් වල්කනයිස් කිරීමේදී සල්ප භාවිතා වෙනවා. ඒ වගේම විද්‍යාගාරයේ තියෙන ප්‍රබල අම්ලයක් තමයි සල්පියුරික් අම්ලය. සල්පියුරික් අම්ලය නිපදවීම සඳහා සල්ප භාවිතා වෙනවා. ඒ වගේම ගිනිකූරු හදන්න, රතිඤ්ඤ හදන්න, වෙඩිමෙහෙත් හදන්න සල්ප සංකටකයක් හැටියට භාවිතා කරනවා. කෘෂිකාර්මික කටයුතුවලදී දිලීර නාශකයක් හැටියට සල්ප භාවිතා වෙනවා. ඒ වගේම වයින් හා බීර නිෂ්පාදනයේදී යොදා ගන්නා බව පොතපතේ සඳහන් වෙනවා. සල්ප අපිට තියෙන අනෙක් ප්‍රධාන හලෝහය තමයි කාබන්. වායුගෝලයේ කාබන් පවතින කාබන් ඩයොක්සයිඩ් හැටියට, ඒ වගේම කාබන් පෙට්‍රෝලියම් නිෂ්පාදනය හැටියට කාබනික සංයෝගවල තියෙනවා. කාබන් ආකාර දෙකකට පවතිනවා. ඒ තමයි දුවේ පුතේ ස්පටික රූපී කාබන් සහ අස්පටික රූපී කාබන්. ස්පටික රූපී කාබන් කියන්නේ මෙයා ස්පටිකමය හැඩයක් ගන්නවා. ඒ කියන්නේ දියමන්ති, මිනිරන්, නැනෝ තාක්ෂණයේදී කතා කරන පුලරින් වගේ දේවල්. අස්පටික රූපී කාබන් කියන්නේ අඟුරු, ගල් අඟුරු, දැලි වගේ ආදිය. කාබන් වල භෞතික ගැන සොයා බැලුවොත් කාබන් කළු පාටයි. ඒ වගේම ඝනත්වය අඩුයි. නමුත් දියමන්ති හැබැයි ඉහළ වර්තනාංකයක් තියෙන, ඉතා දැඩි බවක් තියෙන, ඉහළ අගයක් තියෙන ද්‍රව්‍යයක්. මිනිරන් ගත්තාම මිනිරන් වල විශේෂ ගුණයක් තමයි විද්‍යුත් සන්නායක වීම. ඒ වගේම අඟුරු කැබැල්ලක් ගත්තාම ඒකේ තියෙන විශේෂත්වය තමයි වායු අධිශෝෂණය කිරීමේ හැකියාවක් කාබන් වලට පවතිනවා. අපි දැන් කාබන් වල රසායනික ගුණ පිළිබඳ විමසා බලමු. කාබන් වල ප්‍රතික්‍රියාශීලී බව අඩුයි. නමුත් අඟුරු ඉහළ උෂ්ණත්වවලදී ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා කාබන් වල ඔක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ් වගේ දේවල් හදනවා. නමුත් කාබන් අම්ල භෂ්ම ආදියත් එක්ක කිසිදු ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැතිවීම විශේෂ ලක්ෂණයක්. කාබන් වල ස්වභාවය අනුව බහුරූපී ස්වරූප විවිධ ආකාරයෙන් ප්‍රයෝජනට ගන්නවා. එසා භාවිත අවස්ථාවන්ද බහුලයි. අපි එහෙනම් කාබන් වල ප්‍රයෝජන සම්බන්ධව අපි කතා කරමු. කාබන් විවිධ ස්වරූප ගන්නවා. එකක් තමයි ගල් අඟුරු. ගල් අඟුරු ප්‍රයෝජනයක් තමයි ඉන්ධනයක් ලෙස භාවිතා කිරීම, විශේෂයෙන් තාප බලාගාරවල පාවිච්චි කරනවා. කාබන් වල තවත් ස්වරූපයක් තමයි මිනිරන්. පැන්සල් නිෂ්පාදනයට ගන්නවා, ස්නේකයක් හැටියට භාවිතා කරනවා, වියලි කෝෂවල ඉලෙක්ට්‍රෝඩ හැටියට යොදා ගන්නවා. තවත් කාබන් පවතින ආකාරයක් දියමන්ති. ආවරණ හදන්න ගන්නවා, මැණික් කපන්න, වීදුරු කපන්න ගන්නවා. සමහර යන්ත්‍ර සූත්‍රවලට යොදනවා මේවා. කාබන් වල තවත් ස්වරූපයක් තමයි අඟුරු. වායු අවශෝෂණය හා ජලය පිරිසිදු කිරීම යාගේ විශේෂ ලක්ෂණයක්. නැනෝ කාබන් නැත්තම් කාබන් නාල නැනෝ ද්‍රව්‍ය බාණ්ඩ නිෂ්පාදනය යොදා ගන්නවා. අපිට මේ පාදයේදී ලෝහ කීපයක් පිළිබඳවත් ඉගෙන ගන්න තියෙනවා. අපි ඒවායින් සිලිකන් බෝරෝන් වගේ මූලද්‍රව්‍ය පිළිබඳ ඉතාම කෙටියෙන් විමසා බලමු. පෘථිවි කබලේ තියෙන ඔක්සිජන් හැරුණහම වැඩිපුරම තියෙන්නේ සිලිකන්. සිලිකන් ස්ඵටික රූපී ආකාරයට මෙන්ම අස්ඵටික රූපී ආකාරයටත් තියෙනවා. වැලි තිරවානා මැණික් ස්ඵටික රූපී සිලිකන් සඳහා උදාහරණ වෙනවා. සිලිකන් වලට තියෙන්නේ සෙල්සියස් අංශක 1410ක් වගේ ඉහළ උෂ්ණත්වයක්. ඒ නිසා පහසුවෙන් මේවා ද්‍රව තත්ත්වයට පත්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. සිලිකන් වල භාවිත ගත්තොත් එහෙම සිලිකන් සූර්යකෝෂ හදන්න භාවිතා කරනවා. සිලිකන් වලට වෙනත් මූලද්‍රව්‍යයක් මාත්‍රණය කළා අර්ධ සන්නායක හදනවා. එතකොට සිලිකන් වල විද්‍යුත් සන්නායක ගුණ වැඩි වෙනවා. ඒ නිසා ට්‍රාන්සිස්ටර් හදන්න ඩයෝඩ සාදීමට සිලිකන් භාවිතා කරනවා. තවත් ලෝහ මූලද්‍රව්‍යයක් තමයි බෝරෝන්. බෝරෝන් සංසුද්ධ ඒවා කළු පාටයි ස්ඵටික රූපී ආකාරයට පවතිනවා. මේවයි ද්‍රවාංකය ඉතා ඉහළයි, ඝනත්වයත් ඉතා වැඩි. ඒ නිසා වාතයේ තියෙන ඉහළ උෂ්ණත්වයේදී මේවා ප්‍රතික්‍රියාවක් නැහැ. බෝරෝන් ගත්තාම බෝරෝන් වල භාවිත කීපයක් සඳහන් කරන්න පුළුවන්. එකක් තමයි ලෝහ පෑස්සීමට යොදා ගන්නවා. අනෙක ඉහළ උෂ්ණත්වවලදී රත් කළා වීදුරු වර්ග නිෂ්පාදනයට යොදා ගන්නවා බෝරෝන්. දුවේ පුතේ ආවර්තාවක් වේ අපි විවිධ රටාවන් සම්බන්ධව ඉගෙන ගත්තා. දැන් අපි ලෝහ සම්බන්ධව, අලෝහ සම්බන්ධව, ලෝහ සම්බන්ධව ඔබත් එක්ක දීර්ඝව සාකච්ඡා කරා. ඒ නිසා ආවර්තයක් ඔස්සේ ලෝහවල ඔක්සයිඩ් හැසිරෙන ආකාරය පිළිබඳ සාකච්ඡා කරන්න මම සූදානම්. මූලද්‍රව්‍ය ඔක්සිජන් එක්කලා ප්‍රතික්‍රියා කළා සාධන සංයෝග අපි ඔක්සයිඩ් ලෙස නම් කරනවා. මේ ඔක්සයිඩ් ස්වරූපය අනුව පැහැදිලි කිරීම වඩාත් සුදුසුයි. ඒ නිසා මම මේ සඳහා ආවර්තාවක් වේ තුන්වෙනි ආවර්තය තෝරගන්නවා. තුන්වෙනි ආවර්තයේ තියෙන මූලද්‍රව්‍යයක් තමයි සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ප, ක්ලෝරීන්. මෙන්න මේවා වාතයේ දහනයෙන් ඔක්සයිඩ් හදනවා. ඒ වගේම මේවායේ ඔක්සයිඩ් ස්වභාවය වෙනස් වෙනවා. එහෙනම් අපි දැන් ඒ පිළිබඳව සරලව සාකච්ඡා කරමු දුවේ පුතේ. සෝඩියම් ගත්තාම සෝඩියම් වාතයේ දහනයෙන් සෝඩියම් ඔක්සයිඩ් ලැබෙනවා. එයා ගත්තොත් ප්‍රබල බාෂ්මික ඔක්සයිඩයක්. මැග්නීසියම් ගත්තොත් වාතයේ දහනයෙන් මැග්නීසියම් ඔක්සයිඩ් ලැබෙනවා. මැග්නීසියම් ඔක්සයිඩ් කියන්නේ දුබල බාෂ්මික ඔක්සයිඩයක්. ඇලුමිනියම් ගත්තොත් ඇලුමිනියම් ඔක්සයිඩ්. මෙයා ගත්තොත් ලෝහ ගුණත් අලෝහ ගුණත් දෙකම පවතිනවා. ඒ නිසා උභයගුණී ඔක්සයිඩයක් හැටියට අපි මෙයා නම් කරනවා. සිලිකන් ගත්තොත් වාතයේ දහනයෙන් සිලිකන් ඩයොක්සයිඩ් හදනවා. මෙයා ගත්තොත් දුබල ආම්ලික ඔක්සයිඩයක්. ඒ වගේම ෆොස්ෆරස් ගත්තොත් ෆොස්ෆරස් වාතයේ දහනයෙන් ෆොස්ෆරස් පෙන්ටා ඔක්සයිඩ්. ඒ කියන්නේ දුබල ආම්ලික ඔක්සයිඩයක්. ක්ලෝරින් ගත්තොත් ක්ලෝරින් වාතයේ දහනයෙන් ක්ලෝරින් හෙප්ටා ඔක්සයිඩ් හදනවා. ඒ කියන්නේ ප්‍රබල ආම්ලික ඔක්සයිඩයක්. එහෙමනම් මේ ඔක්සයිඩවල ස්වභාවය සම්බන්ධව අපිට මේ ආකාරයට විශේෂ කරුණු කීපයක් දක්වන්න පුළුවන්. මෙහිදී බලාපොරොත්තු වෙන්නේ ඒකයි. අපි ආවර්තයක වමේ සිට දකුණට යද්දී ඔක්සයිඩවල ආම්ලික ගුණ වැඩි වෙනවා. ආවර්තයක වමේ සිට දකුණට යද්දී ඔක්සයිඩවල ආම්ලික ගුණ වැඩි වෙනවා. ඒ වගේම ආවර්තයක වමේ සිට දකුණට යද්දී ඔක්සයිඩවල බාෂ්මික ගුණ අඩු වෙනවා. අද පාඩමෙන් දුවේ පුතේ අපි අද බලාපොරොත්තු වෙන ප්‍රධාන ලෝහ කීපයක් සම්බන්ධව, ඒ වගේම අලෝහ කීපයක් සම්බන්ධව සහ ඔක්සයිඩවල ස්වරූපය සම්බන්ධව සාකච්ඡා කරන්නයි. එහෙමනම් මම ඔබෙන් මේ සම්බන්ධව කෙටි ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පහත භෞතික ගුණවලට ගැළපෙන ලෝහය ලියන්න. සිම්පල්ලේ පිහියකින් කැපිය හැකි මෘදු ලෝහයකි. ජලයට වඩා ඝනත්වය අඩු නිසා ජලයට දැමූ විට පාවේ. පහත භෞතික ගුණවලට ගැළපෙන ලෝහය. සිම්පල්ලේ පිහියකින් කැපිය හැකි මෘදු ලෝහයකි. ජලයට වඩා ඝනත්වය අඩු නිසා ජලයට දැමූ විට පාවේ. පිළිතුර වෙන්නේ සෝඩියම්. ඒ වගේම වාතයේ දහනය කරන විට දීප්තිමත් ආලෝකයක් ඇති කරමින් සුදු කුඩක් ඇතිවේ. වාතයේ දහනය කරන විට දීප්තිමත් ආලෝකයක් ඇති කරමින් සුදු කුඩක් ඇතිවේ. පිළිතුර වෙන්නේ මැග්නීසියම්. ඊළඟ ගැටලුව, ස්වභාවයේ ස්ඵටික රූපී මෙන්ම අස්ඵටික රූපී ආකාර පවතින සූර්යකෝෂ සෑදීමට භාවිතා වන මූලද්‍රව්‍ය කුමක්ද? ස්වභාවයේ ස්ඵටික රූපී මෙන්ම අස්ඵටික රූපී ආකාර පවතින සූර්යකෝෂ සෑදීමට භාවිතා වන මූලද්‍රව්‍ය කුමක්ද? පිළිතුර සිලිකන්. ඊළඟ ගැටලුව ආවර්තිතා වගුවේ තුන්වන ආවර්තයේ වම්පස සිට දකුණට යාමේදී ඔක්සයිඩ් ආම්ලික ගුණ හිස්තනක් වේ, භාෂ්මික ගුණ හිස්තනක් වේ. ආවර්තා වගුවේ තුන්වන ආවර්තයේ වමේ සිට දකුණට යාමේදී ඔක්සයිඩ් ආම්ලික ගුණ වැඩි වේ, භාෂ්මික ගුණ වැඩි වේ. ඊළඟ ගැටලුව ආවර්තා වගුවේ තුන්වන ආවර්තයේ ඇති ප්‍රබල භාෂ්මික ඔක්සයිඩ් ලියන්න. ආවර්තා වගුවේ තුන්වන ආවර්තයේ ඇති ප්‍රබල භාෂ්මික ඔක්සයිඩ් ලියන්න. පිළිතුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඊළඟ ගැටලුව ආවර්තා වගුවේ තුන්වන ආවර්තයේ ඇති ප්‍රබල ආම්ලික ඔක්සයිඩ් ලියන්න. ක්ලෝරීන් හෙප්ටා ඔක්සයිඩ්. දුවේ පුතේ, අපි අද පාඩමෙන් ලෝහ සම්බන්ධව, අලෝහ සම්බන්ධව, ඒ වගේම ලෝහාලෝහ සම්බන්ධව සාකච්ඡා කළා. ඔබත් එක්ක ගැටලු කීපයක් සාකච්ඡා කරා. තවත් දිනක මෙවැනි විද්‍යා පාඩමකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අපි ඔබෙන් සමුගන්නවා. ආයුබෝවන්.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමේ නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර